Honorable Prime Minister, you have an allocation of 20 minutes.
Thank you, Deputy Minister. Garu Niyojya Kathanayakatumani, ee ape janadhipati tuma ayavaya idiripat karanakota eka api ahagena hittiyanam paksha vipaksha kiyana e bedim rekawa poddakata atharala ඇත්තටම මට හිතෙනවා ඒ කතාව තුලත් ඉදිරිපත් වෙච්ච අයවැය තුලත් අපි සියලු දෙනාටම දැක ගන්න ඉගෙන ගන්න බොහෝ කරුණු කාරණා තිබ්බා. එකක් ඒක තුල අන්තර්ගත වුණේ ඒක පිටිපස්සේ ඇත්තටම කතාවක් තියෙනවා. ඒ කරුණු ඒ යෝජනා ඒ සංඛ්‍යාලේඛන මේ සියල්ලම පිටිපස්සේ ඉතාමත්ම වැදගත් කතාවක් තියෙනවා. මම යෝජනා කරන්නේ අපි සියලු දෙනාම ඒ කරුණු කාරණා සංඛ්‍යාලේඛන පිටිපස්සේ ඒ කතාවටත් හොඳින් කතාව හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. ඒ කතාව තමයි සැලසුම් කරණය හරියට සිද්ධ වෙනකොට ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීම විතරක් නෙවෙයි ප්‍රතිපත්ති සහ නීති හරියට ක්‍රියාත්මක වෙනකොට ඉලක්ක සහගතව නායකත්වයක් දීලා සැලසුම් සහගතව ක්‍රමානුකූලව මුල්‍ය විනයක් සහ දේශපාලන විනයක් ඇතුව ආණ්ඩුකරණයක් කරනකොට ප්‍රතිඵල ගන්නෙ කොහොමද රටක් දියුණු වෙන්නේ කොහොමද කියන එක ගැන ඉතාමත්ම හොඳ කතාවක් ඊයේ ඒ අයවැය ලේඛනයේ ඒ අයවැය කතාව තුල ඒ අයවැය තුල ඉදිරිපත් වෙච්ච කරුණු සංඛ්‍යා ලේඛන පිටිපස්සෙත් තිබ්බා. අන්න ඒක තමා ගරු නියෝජ කතානායකතුමනි මේ වෙලාවේ වැදගත්. මොකෝ අපි දන්නවා මේ ආණ්ඩුවේ මේ දෙවැනි අයවැය. අපි අපේ පළමු අයවැය ඉදිරිපත් කරේ 2025 අප්‍රේල් මාසේ. ඒ ඊට කලින් ආණ්ඩුව බාර ගන්නකොට රට තිබ්බ තත්වේ ජාත්‍යන්තරයත් අපේ රටේ ජනතාවත් ඒ මොහොත ගැන දක්වපු අදහසත් මේකෙන් ගොඩ එන්න අපිට මොන වගේ කාලයක් යයිද කියන එක ගැන තිබ්බ ඒ කඩා වැතුණු බලාපොරොත්තු තිබ්බ මොහොතක මේ රජය බලයට පත් වුණේ. එතකොට ඒ අවස්ථාවේ ඒ කඩා වැතුණු රටක් බාරගත්ත මේ ආණ්ඩුව අප්‍රේල් මාසේ තමයි අපේ පළවෙනි අයවැය ඉදිරිපත් කරේ. එතකොට ඒ අයවැය ඇත්තටම ඊයේ ඉදිරිපත් වෙච්ච සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වෙන්නේ ඒ සංඛ්‍යා ලේඛන අප්‍රේල් සිට සැප්තැම්බර් මාස දක්වා තියෙන ඒ සංඛ්‍යා ලේඛන තුල තමා ඒ ඉදිරිපත් කිරීම සංඛ්‍යා ලේඛන බොහොමයක් තියෙන්නේ. අපිට මේ අයවැය මාස 9ක අයවැයක්. ඒ මාස 9 සම්පූර්ණ වියදම අපිට පෙන්නුම් කරන්න පුළුවන් වෙන්නේ දෙසැම්බර් 31. ඉතින් එහෙම ඒ බලනකොට ඒ මාස 6 තුල විශාල ප්‍රගතියක් අරගෙන තියෙනවා. වියදම් කිරීමේ ප්‍රගතිය විතරක් නෙවෙයි මේ රට ස්ථාවර කිරීමේ සැලැස්ම තුළ මූල්‍ය විනයක් ඇතුව රට පාලනය කිරීමේ ආණ්ඩුකරණයේ සාර්ථකභාවය තමයි අපිට ඊයේ ජනාධිපතිතුමා පෙන්නුම් කරේ. ඒක මම හිතන්නේ අපි අගය කළ යුතුයි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒක අපි පිළි අරගෙන තමයි ඉදිරි කතාවක් ඉදිරියට මේ පිළිබඳ කතා කරන්න පුළුවන් වෙන්නේ තියෙන අඩුපාඩු කතා කරලා පෙන්නුම් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි මේ වෙනකොටත් ඒ මාස 6ක අපේ අයවැය තුල අපි 50%කටත් වැඩිය වියදමක් පෙන්නුම් කරලා තියෙනවා පොදුවේ ගත්තොත්. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි මාස දෙක තුල අපේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ඒ වියදම ඊටත් වඩා වැඩි වෙයි කියලා. මොකද බොහෝ වෙලාවට අපේ ප්‍රොකියුමන්ට් මේ සියලුම කරුණු කාරණා එක්ක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තේ සැප්තැම්බර් මාසයේ ඔක්තෝබර් මාසයේ ප්‍රධානය ගොඩක් වෙලාවට ටෙන්ඩර්ස් ඉවර වෙලා ඒවා ප්‍රොකියුර් කරලා ඒ වැඩ කටයුතු ආරම්භ වුණේ ඔක්තෝබර් නොවෙම්බර් වල. ඒ නිසා මම හිතන්නේ මේක ඒ කෝණයෙනුත් බලනවා නම් අපිට වඩා නිවැරදි පින්තූරයක් ගිය 2025 අයවැය ගැනත් ලබා ගන්න පුළුවන්. එතකොට ඒක හැබැයි අපි මේ මට්ටමට මේ රට ගන්නෙ අද අපිට විපක්ෂයත් කියනවා භාණ්ඩාගාරයේ පිරිතිරිලා ගිහිල්ලා කියලා. අපිට 2.3 ප්‍රයිමරි සර්ප්ලස් එකක් ගන්න පුළුවන් වෙන එක ගැන තර්ක විතර්ක කරන්න පුළුවන් එක හොඳද නරකද කියලා. නමුත් ඒ ටාගට් එක අපි එක්සීඩ් කරලා තියෙනවා. ෆිස්කල් ඩිසිප්ලින් එකක් අපි, මූල්‍ය විනයක් අපි පවත්වාගෙන යනවා. එතකොට මේ සියල්ලම සිද්ධ වුණේ අහම්බයක් හැටියට නෙවෙයි, මේවා අහම්බු නෙවෙයි, මේවා විශාල කැපවීමක නායකත්වයක්, දැක්මක් සහිත නායකත්වයක ප්‍රතිඵල. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ අපි ඉගෙන ගත යුතු සහ අගය කර යුතු පාඩම. සහ අපිට මෙතන සතුටු වෙන්න තියෙන්නේ, ඔව් එකම නිලධාරී පිරිස අපි රජය බාර ගන්නකොට වෙන ආණ්ඩු වගේ අපි ඇවිල්ලා අපේ මිනිස්සුන්ගෙන් තැන් පුරෝගත්තේ නැහැ, එහාට මෙහාට මාරු කරේ නැහැ. ඒකට සමහර වෙලාවට අපේ පාක්ෂිකයන් ගුණත් අපිට දොස් කිව්වා, ඇයි මේ ඉන්න නිලධාරීන් එක්කම වැඩ කරන්නේ කියලා දොස් කියපු අවස්ථා නැතුව නෙවෙයි. නමුත් මොකද්ද අපිට පෙන්වන්නත් ඕන වුණා දෙයක්. සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා ඒක අපි පෙන්නනවා කියලා. හරි නායකත්වයක් තුළ, හරි දැක්මක් තුළ, සැලසුම් සහගතව වැඩ කරගෙන යන්න මේ රාජ්‍ය සේවයේ නිලධාරීන් එකම ඔලු ගෙඩි ටිකට වුණත් පුළුවන්කමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. වෙනස් වෙන්න ඕන තැන් තියෙනවා. මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕනේද? ඔව්. මීට වඩා හොඳින් වැඩ කරන්න ඕනේද? පුළුවන්ද? ඔව්. රාජ්‍ය සේවයට අපි විශාල වැටුප් වැඩිවීමක් දුන්නෙත්, මේ ජනවාරි සිට දෙවනි වාරිකය දෙන්නෙත්, ඒ වගේම රාජ්‍ය සේවය තුළ ලැබිය යුතු අනිත් වරප්‍රසාද දීමනා වැඩි කරන්නත් මේ අයවැය තුළත් මුදල් වෙන් කරලා තියෙන්නේ. අපිට අවශ්‍යයි ඒ රාජ්‍ය සේවය කාර්යක්ෂම, ජනතාවාදී සහ අර කියන්නේ නිකං වැඩ ඔහේ කරගෙන යනවට, හිතුණට නිකං ඔහේ කරගෙන යනවට වඩා සැලසුම් සහගතව, ඉලක්ක සහගතව වැඩ කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. ඒක මේ වෙලාවේ 100%ක් අපිට අවශ්‍ය තැන තියෙනවද? නෑ. නමුත් මේක ක්‍රියාවලිය. 2025 ජනවාරි වලට වඩා අද ඔක්තෝබර් මාසේ අපිට දියුණුවක් පේනවා. අපිට විශ්වාසයි 2026 වෙනකොට ඊටත් වඩා වර්ධනයක්, ඊටත් වඩා දියුණුවක්, ඊටත් වඩා වෙනසක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා. ඒකේ මොකද්ද තීරණාත්මක සාධකය? තීරණාත්මක සාධකය නායකත්වය, සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලිය, පුද්ගලික පටු දේශපාලන අරමුණු වෙනුවට කණ්ඩායමක් හැටියට, සාමූහිකයක් හැටියට රටට අවශ්‍ය දියුණුව ලබා ගැනීම සඳහා සැලසුම් සහගත යන ගමනක් කියන එක මේ වෙලාවේ ආණ්ඩුව විතරක් නෙවෙයි, රජයේ නිලධාරී ජනතාවත් තේරුම් අරගනිමින් යන නිසා තමයි අපිට මේ ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ක්‍රියාවලියක්. මම හිතන්නේ වෙන ආණ්ඩු වැඩ බාරගත්තම පෙන්නන වැඩයි. අපේ ආණ්ඩුව නිකන් සරලව සංසන්දනය කළත් මේ වෙලා තියෙන වෙනස, මේ වෙමින් පවතින පරිවර්තනය තේරුම් ගන්න බෑ. අපි රට බාරගත්තේ කොතනින්ද කියන එක අමතක කළා අපිට මේක හරියට තේරුම් ගන්නත් බෑ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි යන ගමන වෙනස්. ඒකත් අපි පැහැදිලිවම කියන්න ඕනේ. අපි මේක මේ කෙටි කාලීනව පුද්ගලික න්‍යාය පත්‍රයක් මත, පුද්ගලික අවශ්‍යතා මත, අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට එක එක අමතිවරයාගේ ඊගෝ එක වර්ධනය කරගන්න හෝ දේශපාලන මොකක් හරි පුද්ගලික දේශපාලන අරමුණු එක නෙවෙයි අපි වැඩ කරන්නේ. අපිට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම කණ්ඩායම් හැඟීමක් එක්ක අපි හදාගත්ත සැලැස්ම, රටක් ගැන හිතලා හදාගත්ත සැලැස්ම. ඒ නිසා තමයි අපි සියලු දෙනාම තේරුම් අරගෙන ඉන්නේ. අපි 159 දෙනාම තේරුම් අරගෙන ඉන්නේ. අපිට පැවරිච්ච කොටසක් තියෙනවා, අපිට පැවරිච්ච වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉෂ්ට කරාම තමයි ඒ මුළු සැලැස්ම අපිට සාර්ථක වෙන්නේ කියන එක ගැන අපිට කිසිම ඒක ගැන තර්කයක් නැහැ. ඒ අනුව තමයි අපි වැඩ කරගෙන යන්නේ. එතකොට අපි වසරෙන් වසරට ප්‍රතිඵල පෙන්වන්නේ. අපේ සමහරක් වෙලාවට නියෝජ්‍ය කතානායකතුමනි, මට හිතෙනවා අපේ මැනිෆෙස්ටෝ එක අපිට වඩා පාඩම් කරලා තියෙනවා කියලා විපක්ෂය. එතකොට ඒකේ තියෙන පිටු අංක ඡේද දක්වා කටපාඩම් කරගෙන ඉන්නේ. එතකොට ඒක මම නැවත වතාවක් ඉතාමත් ආදරෙන් මතක් කරන්නේ, ඒක අපේ අවුරුදු 5ක සැලැස්මක්. ඇත්තටම අවුරුදු පහකටත් එහා යන සැලැස්මක්. ඔක අපිට මේ රට ගැන දීර්ඝකාලීන දැක්මක් තියෙනවා. එතකොට අපි සියලුම දේ පළවෙනි වසරේ කරනවා කියලා කොහෙවත් පොරොන්දු වෙලා නැහැ. අපි ඒක ක්‍රියාත්මක කරන වේගයක් තියෙනවා. ඒ රටේ තත්ත්වය හදමින් කඩාවට්ටපු ආයතන, දූෂණය වෙච්ච ආයතන, නීතියක් තිබ්බ නැති රටක් හදමින් ඒ තත්ත්වයන් තුළ නිර්මාණය වෙච්ච අතිශය භයංකාර සමාජ ගැටලුත් විසඳමින් එහෙම යන ගමනක් මේක. එතකොට එහෙම යන ගමනක් තුළ පළවෙනි වසර තුළ අපි කරන කොටසක් තියෙනවා, දෙවැනි වසර තුළ කරන කොටසක් තියෙනවා. ඒ විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. කිසිම කෙනෙක් විපක්ෂයෙන් අපි ආරාධනා කරන්නේ අවුරුදු පහ අවසන් වුණාම තමයි අපේ රිපෝට් කාඩ් එක හරියටම ඔබතුමාලට කියවන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ඒක මැතිවරණ වේදිකාවේ කතා කරලා බේරගමු. මොකද අවුරුදු පහකින් මැතිවරණයක් එනවා. එතකොට ඔබට විතරක් නෙවෙයි අපේ රිපෝට් කාඩ් එක ගැන කතා කරන්න වෙන්නේ, ජනතාවටත් ඒ රිපෝට් කාඩ් එකම යනවා. ඉතින් එතකන් අපි මං හිතන්නේ මේක ඕනවට වඩා කලබල වෙලා නිකන් ඒක තර්කානුකූල නැති විදියට, එහෙම නැත්නම් ප්‍රයෝජනවත් නැති විදියට අන්න පොරොන්දු කැඩුවා වගේ අර කියන එකේ ඇත්තටම ඵලක් නැහැ. අපිට මේ වෙන් වෙලා තියෙන කාලෙන් අපි හිතනවා මීට වඩා අපිට ප්‍රයෝජනවත් විදියට මේ විවාදය කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද කියවුණා උදේවරුවේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියලා, බහුපක්ෂ ක්‍රමය අනතුරේ කියලා. මම කැමති විපක්ෂයෙන් අහන්න කොහෙද මේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වෙලා තියෙන්නේ, කොතනද? අපි මේ පාර්ලිමේන්තුවට තිබිය යුතු මූල්‍ය වගකීම පිළිබඳ සම්පූර්ණ විනිවිදභාවයෙන් අපි මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීද? නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීද? එහෙම ඒකද මෙතන තියෙන ප්‍රශ්නේ? නැත්නම් කොතනද ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වෙලා තියෙන්නේ? බහුපක්ෂ ක්‍රමය අනතුරේ. දැන් ඔබතුමාලා පක්ෂ ගණනාවක් ඉඳලා ඉන්න එක පක්ෂයක් වුණාම බහුපක්ෂ ක්‍රමය අනතුරේ තමයි. ඔබ සියලු දෙනා එකතු වුණාම එතකොට විපක්ෂයක් කියලා බහුපක්ෂ ක්‍රමයක් නැහැ තමයි. ඔබ සියලු දෙනා එකතු වෙලා එක පක්ෂයක් හැටියට හැදිලා තියෙනවා. එතකොට එහෙම හැදුනම බහුපක්ෂ ක්‍රමය ඇත්තටම අනතුරේ දාලා තියෙන විපක්ෂය. ඔබේ තියෙන පක්ෂ ආරක්ෂා කරගන්න බැරි වීම තුලින් ඒ පක්ෂ කඩාගෙන ගිහිල්ලා ඊට පස්සේ දැන් එකතු වෙනවා, අතනින් හැදෙනවා, මෙතනින් හැදෙනවා. බහුපක්ෂ ක්‍රමය ඇත්තටම මේ රටේ විනාශ කරලා තියෙන්නේ විපක්ෂය, ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකෝ ඒගොල්ලන්ට බැරි වෙලා තියෙනවා තමන්ගේ පක්ෂ ආරක්ෂා කරගන්න, තමන්ගේ පක්ෂ ගොඩනගා ගන්න, තමන්ගේ පක්ෂ ජනතාවට දැනෙන විදියට, ජනතාව නියෝජනය කරන විදියට ඒ දේශපාලනය ගොඩනගන්න අපොහොසත් වීම තුලින් අද රටේ බහුපක්ෂ ක්‍රමයට අනතුරක් තියෙනවා නම් ඒ අනතුර එල්ල වෙලා තියෙන්නේ විපක්ෂයේ. ඉතින් ඒ නිසා ආණ්ඩුවට කිසිම වමනාවක් නැහැ. අපිට ඒක කරන්න වෙලාවකුත් නැහැ. මොකද අපි බලයට පත් වෙලා තියෙන්නේ විපක්ෂය ටාගට් කරගෙන නෙවෙයි. අපි බලයට පත් උනේ මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රට හදන්නත් මේ රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න නිසා අපි ඒක අරමුණු කරගෙන යන්නේ. ඒ ගමන යනතුළ මේ ගමන යනකොට මෙතන දේශපාලනය වෙනස් වෙනවා. ජනතාව දේශපාලනයෙන් බලාපොරොත්තු වෙන දේ වෙනස් වෙනවා. ඒක තමයි ඇත්තටම මෙතන සිද්ධ වෙමින් තියෙන ලොකුම පරිවර්තනය. මෙතන දේශපාලන සංස්කෘතිය වෙනසක් ඇති වෙලා තියෙනවා. ජනතාව නැවත වතාවක් ඒ පැරණි ක්‍රමයට යන්න බෑ, යන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට අන්න ඒ අලුත් වෙන දේශපාලන සංස්කෘතිය හරියට තේරුම් අරගෙන ඔබේ පක්ෂත් ඒ වෙනස් වෙන දෙයට අනුගත නොවි අර පරණ එකේ එල්ලි ඉන්න තාක්කල් බහුපක්ෂ ක්‍රමය නම් අනතුරේ තමයි. ඒ නිසා බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කරන්න ඔබතුමාලටත් වගකීමක් තියෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මම මෙතන විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි මේ අයවැය තුල අපි අත ඇරපු නොසලකා හැරපු කිසිම ශේත්‍රයක් කිසිම සමාජ කණ්ඩායමක් නැහැ. ඉතාමත්ම පිළිවෙලට එකින් එක මේ රටේ තියෙන ප්‍රශ්න හරියට හඳුනාගෙන අවදානමින් ඉන්න රැකවරණය අවශ්‍ය ජන කණ්ඩායම් හරියට හඳුනාගෙන අවුරුද්දක් තුළ වසරක් තුළ ඒ වෙනුවෙන් කළ හැකි දේ සහ දීර්ඝකාලීනව ඒක පෙළගස්වමින් එතන තියෙන ව්‍යුහාත්මක ප්‍රශ්න විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් සිතමින් වසරක් තුළ අපි කරන්න පුළුවන් දේ ඉතාමත්ම පැහැදිලිව ඉතාමත්ම ලොජිකලි සැලසුම් සහගතව ඉදිරිපත් කරලා තියෙනවා මේ අයවැය තුළ. මේ අයවැය තුළ ඒ නිසා කිසිම කරුණක් අත ඇරලා ගිහිලා තියෙනවා කියලා මං හිතන්නේ අපිට කියන්න බෑ. මූල්‍ය විනය රට ස්ථාවර වුණෙන් පස්සේ ඊළඟ පියවර හැටියට රටේ වර්ධනය ලබා ගන්නෙ කොහොමද? අර පිරිතිරිලා ගිහිලා තියෙන භාණ්ඩාගාරයේ මුදල් හරියට කළමනාකරණය කරමින් ජනතාවට ඒකේ ප්‍රතිලාභ කොහොමද අපි බෙදලා දෙන්නේ? කොහොමද ඒක යවා ගන්නෙ? අපේ ඉදිරියට ගෙවන්න තියෙන ණය කොහොමද අපි ගෙවන්නේ? ඒක සැලසුම් කරගන්නේ? මෙවැනි ආර්ථික අර්බුද නැවත එන එක වළක්වන්නේ කොහොමද? මේ සියල්ල ගැන හිතමින් හිතලා මේ අවුරුද්දේ 2026 අපේ සැලැස්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තුළ මම විශේෂයෙන් මතක් කරන්නේ අපි රාජ්‍ය සේවයට දීලා තියෙන රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය තන්ත්‍රයට අපි දීලා තියෙන අවධානය. වැටුප් වැඩි කිරීම පමණක් නෙවෙයි මේ වසරේ ඔවුන්ගේ වැඩ පහසු කිරීම සඳහා කාර්යාලවලට උපකරණද, කාර්යාලවලට අවශ්‍ය වාහනද, ඒ වගේ දීර්ඝ කාලයක් තිස්සේ තිබ්බ දැවෙන ප්‍රශ්න ගණනාවකට පිළිතුරු දෙමින්, කෙටිකාරීන පිළිතුරු දෙමින්, ඒ වගේම කාලයක් තිස්සේ නිර්මාණය වෙච්ච වැටුප් විෂමතා ඒවා වෙනුවෙන් වේජ් කමිෂන් එකක්, වැටුප් කොමිසමක් පත් කරලා ඒ රාජ්‍ය සේවය කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, රටට ප්‍රයෝජන වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් දක්වා ගෙනියන්න කරන්න විශාල ආයෝජනයක් මේ අයවැය තුළ, ගිය අයවැයත් මේ අයවැය තුළත් තියෙනවා. රැකියා 75,000ක් දැනටමත් අනුමත වෙලා තියෙනවා. ඒ කියන්නේ විශාල බඳවා ගැනීම ප්‍රමාණයක් කරන්න නියමිතයි. නමුත් ඒවා අපි නිකම් බඳවා ගන්නෙත් නැහැ. නිකන් ඒව පැකේජ් හැටියට නෙවෙයි දෙන්නේ. අවශ්‍ය තැනට පුරක්පාඩු පිරවීම සඳහා අපි ඔවුන්ගේ දෙන්න පුළුවන් ඒ හැකියාවට ගරුත්වයක් එක්ක අපි ඔවුන්ට රැකියා අවස්ථා හදලා තියෙන්නේ රාජ්‍ය සේවය තුළ. ඉතින් මෙහෙම තමයි ගෞරවාන්විත ජනතාවට වැඩ කරන්න පුළුවන් රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරන්න ආයෝජනය කරන්නේ. ඒ නිසා නියෝජ කතානායකතුමනි, මම මේ රටේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඒ සියලු දෙනාගෙමුත් ඉල්ලීමක් කරනවා. මේ අපි යන ගමනේ කොටස්කරුවන් ඔබ. ඒ ඔබේ
වගකීම
ඔබ ඒ ඉෂ්ට කළ යුතු දේ හරියට ඉෂ්ට කිරීම සඳහා දිය යුතු ඒ අවශ්‍ය වැඩ පසුබිම හදන්නත්, ඔබට අවශ්‍ය ගෞරවය හදන්නත්, ඔබට අවශ්‍ය ස්වාධීනව තීරණ ගැනීමට අවශ්‍ය ඒ සංස්කෘතිය රාජ්‍ය ආයතන තුළ හදන්නත් අපි විශාල උත්සාහයක් ගන්නවා. ඒ නිසා මේ අර ඒ වෙනසේ කොටස්කරුවන් ඔබ බවට පත් වෙන්න කියලා මම නැවත වතාවක් අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් අපි මේක තව දුරටත් අපේ අමාත්‍යංශ සාකච්ඡා කරනකොට විස්තර කරන්න පුළුවන්. නමුත් අධ්‍යාපන අමාත්‍යවරිය හැටිය මම මතක් කරන්න ඕනේ අපේ අධ්‍යාපනයට අපි මේ අවුරුද්දේ වෙන් කළා තියෙන ප්‍රමාණය, එන අවුරුද්දේ සිට ක්‍රියාත්මක වෙන්න තියෙන ප්‍රතිසංස්කරණ සඳහා පෙරපාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනයේ දක්වා අපි සැලසුම් කරගෙන තියෙනවා. ඒවට අපි මුදල් වෙන් කරගෙන තියෙනවා. ඒ වගේම එතන ඉන්න මානව සම්පත, ගුරුවරුන්, විදුහල්පතිවරුන් කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණ දීමනාවක් අන් කවර ශේත්‍රයකටත් නොදුන්න අවස්ථාවකට ඔවුන්ට මේ දීලා තියෙන්නේ අධ්‍යාපනයේ වැදගත්කම අපි තේරුම් ගත්ත නිසා. ඉතින් ගරු නියෝජ කතානායකතුමනි, මම හිතන්නේ අපි අවුරුද්දකින් විශාල ප්‍රගතියක් පෙන්නලා තියෙනවා. අවුරුද්දකින් අද අපිට හර්ෂ ඩිසිල්වව ගේන්න පුළුවන් නම් භාණ්ඩාගාරය පිරිතිරිලා ගියා කියලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න පුළුවන් තැනකට මං කියන්නේ ඒක විශාල ජයග්‍රහණයක්. විපක්ෂයේ ආර්ථික බලයට ආවනම් ආර්ථික කියන්නේ ඇමතිවරයා වෙන්න හිටපු කෙනානේ විශේෂඥයානේ, ඔහුට ඒක පිළි අරගන්න සිද්ධ වෙන එකම මම කියන්නේ මේ වෙලා තියෙන වෙනසේ ලොකු ඉන්ඩිකේටර් එකක්. නමුත් ඒ වගේම තමයි, ඒ වගේම තමයි අපි ඊටතරව ඒ පුද්ගලයෙක්නේ පුද්ගලය පස් පැත්තකින් තියමු සංඛ්‍යාලේඛන කරුණු ගත්තත් අපි හරි පාරේ ගමන් කරනවා කියන එක ගැන කිසිම සැකයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ගමන තමයි අපි යන්නේ. කලබල වෙන්න ඕනේ නැහැ. අපේ අවුරුදු පහදී ගරු මන්ත්‍රීතුමා අපේ රිපෝට් කාඩ් එක අපි බලමු. එතකොට ඔබට විතරක් නෙවෙයි මේ රටේ ජනතාවටත් ඒකට ලකුණු දෙන්න අවස්ථාවක් එනවා. මට නම් විශ්වාසයි අපි ඒක ඉහළින්ම පාස් වෙනවා කියන එක. බොහොම ස්තුතියි.